Honorable Iran Vikramaratne, you have 10 minutes.
Thank you, Honorable Chairman. I would first like to just refer to a comment made by Mr. Sumanthiran a few minutes ago, saying that the Honorable Sridharan and the Honorable Rasavanikam had to leave a ministerial consultative committee meeting today because they were called tigers and shouted at the meeting. And I would want to add our voice to it, that certainly that the speaker should look into this kind of behavior, right? And we completely deplore this kind of behavior, that people have to leave ministerial committee meetings who have been elected by the people. It doesn't matter where they come from, they're elected by the people. අද අපි කෝප්වාර්තාව ගැන කතා කරන මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මම ඒ වාර්තාවේ අන්තර්ගතය තියෙන කරුණු ගැන කතා කරන්නේ නැහැ මම කතා කරන්නේ කෝප් එක ගැනම මොකද හුඟක් අය මහන්සි වෙනවා අපි මම කියන්න ඕනේ සභාපතිතුමා විශේෂයෙන්ම ප්‍රොෆෙසර් හේරත් චෛත හේරත් මහන්සි වෙනවා සමාජිකයන් මහන්සි වෙනවා ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරියට මහන්සි වෙනවා මේ මේ වැඩේ හරියට කරන්නේ ඒ වගේම කෝප් සභාවේ සමාජිකයනුත් නමුත් ඇත්තටම මොකක්ද මේකේ තියෙන ප්‍රතිඵලය කියන එක තමයි අහන්න වෙන්නේ පුද්ගලික ව්‍යාපාරයක් කරනවා නම් අරමුණක් තියෙනවා අයිතිකරුට කොටස්කරුවට ආයෝජකයට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා රජයේ ව්‍යාපාරයක් නම් පාරිභෝගිකයට සේවයක් දෙනවා ලාභයම වෙන්න ඕනේ නැහැ නමුත් අලාභයක් නොමැතිව ගෙනියන්න ඕනේ නැත්නම් බදු ගෙවන ජනතාව ඒ අලාභය පියවන්න බදු අපිට වැඩි කරගන්න වෙනවා ඉතින් මේ බර ඒ පීඩණය යන්නේ සාමාන්‍යයෙන් බදු ගෙවන ජනතාවටයි ඒක යන්නේ ඉතින් මම ස්ලිට් එක ගැනවත් අද හුඟක් දේවල් කියලා තියෙන නිසා ලුතරයි මණ්ඩලය ගැනවත් නොරොච්චලේ බලාගාරය ගැනවත් කතා කරන්න යන්නේ නැහැ නමුත් මම මෙතන ප්‍රධාන වශයෙන් පෙන්වන්න යන්නේ අපි දැක්කහම දූෂණය තියෙනවා හොරකම තියෙනවා වංචාව තියෙනවා වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා වාර්තාව සාකච්ඡා කරනවා මොකද්ද කෝප් එකේ අරමුණ ජනතාව දැනුවත් කරන එකද නැත්නම් ඊට යහ යන්න ඕනේද මේ ව්‍යාපාර කොහොමද ගෙන යන්නේ මේකේ කලමනාකාරීත්වයේ ඉදිරි සැලැස්ම ගැන අපි කෝප් එක බලන්න ඕනේද ඊට අමතරව හොරකම වංචාව ගැන කතා කරනකොට ඒව එළි වුණාම ඒව ගැන මොනවද වෙන්නේ අපි දන්නවා පරණ වාර්තා වර ගත්තොත් මොනවත් ඇත්තටම හුඟක් දේවල් වෙලා නැහැ හොරකම වංචාව ගැන අධිකරණයට ඉදිරිපත් වෙලාත් නැහැ ආණ්ඩුව මොනවා වුණත් ඉදිරිපත් වෙලා නැහැ ඒකයි මෙතන තියෙන මූලික ගැටලුව නමුත් මේ ළඟදී අපේ රාජ්‍ය සංස්ථාවල සිදුවන සිදුවීම් දෙකක් ගැන මම සඳහන් කරනවා වාර්තාවේ නැති වුණත් මගේ මේ කරුණ පැහැදිලි කරන්න අපි දන්නවා December මාසයේ 30 ජනවාරි මාසයේ 31 වෙනිදා 2020 in the crown court at Southwark right in the crown court of Southwark case between the director of serious fraud office and Yabas right I am reading actually from the judgment here right it says here particularly the second court alleges that contrary to section 7 of the bribery act of 2010 between 1st july 2011 and 1st june 2015 Yabas SC failed to prevent persons associated with Yabas SC from bribing others concerned with the purchase of aircraft by Sri Lankan Airlines from Yabas, namely directors and or employees of Sri Lankan Airlines, where the said bribery was intended to obtain or retain business or advantage in the conduct of business of Yabas. In 2013, Yabas engaged, and listen to this carefully, Honorable Chairman, the wife of a person concerned with the purchase of aircraft from Sri Lankan Airlines through a straw company, the company of Intermediary One, pursuant to the engagement. Yabas employees offered up to $16.84 million to the company of Intermediary One to influence Sri Lankan Airlines' purchase of 10 Yabas aircraft and the lease of an additional 4 aircraft. In fact, only 2 million of the 16.8 million of this was paid at this point in time. Now, it goes on to say in this verdict, and I'm reading from it, the seriousness of the criminality in this case hardly needs to be spelled out, as it is acknowledged on all sides that it was grave. So my question is, right, what is really happening? We are having co-op reports, these things are being exposed, nothing is being actually followed up, people are not being brought to justice. මෙතන මම කියෙව්වේ මහ බ්‍රිතාන්‍යයේ සෞත්වෝ කුසාවියේ මෙතන සෞත්වාක් උසාවියෙන් සීරියස් ඔෆිස් එකගේ ෆ්‍රෝඩ් ඔෆිස් එක ගෙනියලා තිනවා යාබස් එක උසාවියට ගෙනල්ලා ශ්‍රී ලංකන් යාලයින්ස් එකේ ප්‍රධාන විධායක නිලධාරිගේ බිරිඳගේ නමින් කොම්පැනිය කරලා ඒක පොරොන්දු වෙලා තිනවා ඩොලර් මිලියන 16.84ක් දෙන්න ඒකෙන් ඩොලර් මිලියන 2ක් ගෙවලා කියලා මේ බ්‍රිතාන්‍ය උසාවියෙන් සඳහන් කරලා තිනවා දැන් මේක පුද්ගලයා ගැන නෙමෙයි මෙතන අපි මේක පුද්ගලයාට යහ ගිහිල්ලා බලන්න ඕනේ දෙයක් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන විතරක් නෙමෙයි මම කියන්නේ මේ වාර්තාවලින් එන දේවල් ගැන ආණ්ඩුව මොන වුණත් කමක් නැහැ අපි බලන්න ඕනේ මේවා අධිකරණයට යොමු කරන්න කෝප්පයකට බලයක් නැහැ කවුද මේවා කළ යුත්තේ කියන එක තමයි මෙතන තියෙන ගැටලුව තියෙන ප්‍රශ්නය දැන් මේක යාබස් එකේ ඔය තීන්දුව එන්න ඉස්සලා නඩු තීන්දුව එන්න ඉස්සලා සභාපති තුමනි 2015 මාර්තු මාසේ 30 වෙනිදා අර්ජුන රණතුංග මන්ත්‍රීතුමාට පෝට්ස් ඇන් සිවිල් ඒවියේෂන් මන්ත්‍රීතුමා වරාය ගැන හිටපු මන්ත්‍රීතුමාට වාර්තාවක් බාර දුන්නා මේ වාර්තාවේ සඳහන් කරනවා මේ ප්‍රධාන විධායක නිලධාරි ගැන සඳහන් කරනවා මේකේ කියනවා මේ පුද්ගලයාට සුදුසුකමක් නැහැ කියලා මේකේ සඳහන් කරනවා මේ ප්‍රධාන විධායක නිලධාරිට ඇයි ආපත් කරලා තියෙන්නේ යාලයින්ස් ගැන මොනවද දන්නේ නැහැ කියලා දැන් මේක මම මේක මතු කරන්නේ මේ පුද්ගලයා ගැන විතරක් නෙමෙයි පත්වෙන් හුමුගක් අපි රජය කරගෙන යනවා එතකොට මේ කෝප්පයකට එන වාර්තාවලින් පේනවා සුදුසු නැති පුද්ගලයන් ක්‍රමවේදයේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා ඒ විතරක් නෙමෙයි මෙතන මේ රපොත්තුවේ අපි ඉස්සලා ඉන්ද්‍රිපත් කළා නම් කියන්නේ නැති මේක මේ දේශපාලන පහර ගැනීමක් කියලා ඉන්ද්‍රිපත් කියලා කියන්නේ නැති ඇමෙතුමා මේක දේශපාලන කරුණක් නිසා ඊයේ අපේ වාද විවාදයේදී മന്ത്രി කෙනෙක්ට විරුද්ධ මොනාරි ආපු ගමම්ම ඇමති කෙනෙක්ට විරුද්ධ මොනාරි ආපු ගමම්ම අපි නැගිටලා මොනවද මේ ස්වභාවය කිව්වේ මේක දේශපාලන පහර ගැනීමක් පහර ගහනවා අපි විපක්ෂයේ ඉන්නකොට හරිද ආණ්ඩුවේ අපිට ගහනවා අපි අනිත් පැත්තට ගියාම ඒ අය අපිට ගහනවා කියලා දේශපාලඥයෝ බේරෙනවා ඕකයි හැත්තනම මේ විවාද වල සිදු වෙන්නේ එතකොට මේ වාර්තාව ගැන
කරු මන්ත්‍රීවතා විනාඩි 2ක කාලයක්
2 මිනිත්ස් මම ඉක්මනට ඉවර කරනවා එතන මේ වාර්තාව ගැන ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන් මේකේ ඒක විතරක් නෙමෙයි මේකේ සඳහන් කරනවා මේ වාර්තාවේ සභාපතිතුමා නිශාන්ත වික්‍රමසිංහ මැතිතුමා හරිද එතුමා ෆ්ලයිට් එකක් මේ පොඩක් අහගන්න UL 307 විනාඩි 2යි තියෙන්නේ ඊට පස්සේ UL 307 මෙයා ඩයිවර්ට් කරා කියලා එයා ඩයිවර්ට් කළා කියලා
ඒ මන්ත්‍රීතුමා මගේ මන්ත්‍රීවත ප්‍රේ මගේ වෙලාවෙන් එතුමට විනාඩි 2ක් දෙන්න මම ඒ පරිත්‍යාගය කරනවා කරු මන්ත්‍රීතුමා දැන් ඔය ඔබතුමා ඔය කියපු ඔය වංචාව වෙලා තියෙනවා නඩුවක් වැටලා තියෙනවා වැරදි අපි හිතර ඔබතුමත් එක්ක හිට ගන්නවා ඒ වගේම ඔබතුමාගෙන් අහනවා ඔබතුමාලගේ ආණ්ඩුවේ මේ යාබස් ගණදෙනුව අවලංගු කරා ඔබතුමාට මතකයිනේ ඒ අවලංගු කරාම US මිලියන 110ක් ආණ්ඩුවට ගෙවන්න උනා ඒ මුදල ඒ සමාගමට ලැබුණේ නැහැ US මිලියන 20ක් අතරමැද ගණදෙනු කාර්යයකට ගියා කියලා චෝදනාවක් තිබුණා ඒ පිළිබඳවත් ඔබතුමා මේ ප්‍රශ්නේදී අපි ඔක්කොම එකට එක්කවලා හොයන්න ඕනේ
බොහොම ස්තුතියි
මම බොහොම සන්තෝෂයි ඔබතුමාගේ ඉදිරිපත් කළා කියන එක මම ප්‍රසිද්ධියෙම කියනවා ඔබතුමන්ලා දැන් ආණ්ඩුවේ ඉන්නේ හොයලා බලලා කවුරු හරි හොරගම් කරලා තිනව නම් එදා හිටපු ආණ්ඩුවේ නඩු දාන්නේ ඇයට විරුද්ධව මේක ඇවිල්ලා රට හදන්න ඕනේ මේ ක්‍රමයේ හදන්න ඕනේ ඒකයි මෙතන සදාහන් කරන්නේ ඒ විතරක් නෙමෙයි සභාපතිතුමා මෙතන මේ තව එකක් තියෙනවා මේක කියන්නත් හේතුව ඇවිල්ලා මේක කතා කරන්න පුළුවන් දන්නේ ඇයි නැත්තම් කියයි දේශපාලනය කියලා මේක ඇමරිකාවේ ෆෙඩරල් උසාවියේ නඩු තීන්දුව ඇමරිකාවේ ෆෙඩරල් උසාවියේ පෙබ්‍රවාරි 18 20 21 නඩු තීන්දුවේ මේකේ සදාහන් කරනවා right Imad Zahid Zuberi of Arcadia California was sentenced by US district judge Virginia Phillips who also ordered him to pay 15 million in restitution and criminal fine of 1.7 million in November 2019 Zuberi pleaded guilty to a 3-count information charging him with violating foreign agents foreign acts the maker meka mokadda meka mokadda maha bankuwa kontaraktuwa karala thiyenawa හරිද කොන්ත්‍රාක්තුව කරලා මුදල් ගෙවලා තිනවා කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියක් නැතුව දැන් මෑව අවුරුදු 12කට සුබේරිව හිරේවල තිනවා නම් අනේ අඩුම වශයෙන් ලංකාවේ අධිකරණයෙන්ව අපිට මේක යොමු කරලා ලංකාවේ අධිකරණයෙන්වත් හොයලා බලන්න එපැයිනේ මේ වෙන රටවල් වල නැත්තම් කියයි මේක දේශපාලන පහර ගැනීමක් කියලා වෙන රටවල් වල උසාවි වලින් අවුරුදු 12කට එවලා තියෙන්නේ ඒ නිසා තමයි මම මේ කිඳිරිපත් ඉතින් මම අහන ප්‍රශ්නේ මේකයි කෝප්පෙකේ මේ නිලධාරීන් මහන්සි වෙලා මේ ඔක්කොම ඉදිරිපත් කරනවා හොරගම් කරනවා වංචා කරනවා නමුත් අපිට මේ එකක්වත් හොයාගන්නට බෑ අද අපි දන්නවා යොහානි පරණ සින්දු හදලා ලස්සනට කියනවා වැනුමෙන් කියනවා යොහානි එම්.එස්. ප්‍රනාන්දුගේ සින්දුවකුත් තියෙනවා අලුත් වචන දාලා තියෙනවා මම වස කෑවද ගිරවෙ කියලා ඇහුවම ඔව් ඔබ වස කෑව කියනවා මම ගිරවෙ ගිහින් උසාවියට දෙන්නද අනේ අනේ එපා කියනවා අනේ වැඩ කෙරුවත් ලොකු පුටුවේ ඉඳලා හිත පිරෙන්න රස අල්ලස් ගිලලා පිටරට යනවලු ලැබුණොත් පෙරලා ඔබ යනවද මටත් එහෙම කරලා කොම්පැනි පාඩු ගන්නෙ නෑ පිළිකා ලෙඩ අඩු වෙන්නේ නෑ ඔබ නැතිනම් මේ දේවල් නෑ දේශ ප්‍රේමීන් හොඳ නෑ මගේ ගිරවි එහෙම නෑ වැඩ බැරිවත් දාලා යන්නේ නෑ බොහොම ස්තුතියි මට ලබා දුන්න කාලය ගැන
ඔනරබල් ශෙහාන් සේමසිංහ you have 15 minutes
ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි අද කෝප් කමිටු වාර්තාව පිළිබඳ කතා කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා ඒ වගේම ඇත්තෙන්ම මම කනගාටු වෙනවා හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ අද පාර්ලිමේන්තුවේ කතාව පිළිබඳව එතුමා එක පැත්තකින් සදාචාර නොවන දේශපාලඥයෙක්ගේ භූමිකාව රඟපාන්න පටන් අරගෙන තියෙනවා මම දන්නේ නැහැ එතුමාට ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා ඒ වගේම අද මේ කෝප් කමිටුව පිළිබඳ කෝප් කමිටු වාර්තා දෙකක් පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ විදිහට කලබල වෙලා ඉන්නේ කියන එක පිළිබඳවත් මට සැකයක් තියෙනවා මෙතුමා ප්‍රශ්න කරා කෝප් කමිටු වාර්තා වලින් මීට කලින් මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණාව ඉරාන් මන්ත්‍රීතුමා ඔබතුමා අහගෙන නැති කියලා මම විශ්වාස කරනවා කෝප් කමිටු වාර්තාවලින් මොකද්ද සිදු වුණේ කියලා අහුවා ඊළඟට කෝප් කමිටු වාර්තාවලින් මේ මහජන මුදල් තුලින් වංචා දූෂණ සිදු වෙලා තියෙනවද එහෙම නැත්නම් ඒවා ඉතාම හොඳින් භාවිතා කරලා තියෙනවද කියන කාරණා පිළිබඳවත් විමර්ශනයක් සිදු වෙනවා හැබැයි අද මෙතන ඇවිල්ලා සින්දු කියන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා එදා හිටපු ඇමතිතුමා ඒ වගේම විවිධ කොළ අරගෙන ඇවිල්ලා එක එක කෙනාට මඩ ගහන්න කතා කරන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාගෙන් මම අහනවා කෝප් කමිටුවක තිබිච්ච ගෞරවය කෝප් කමිටුවට තිබිච්ච පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ය සභාවට තිබිච්ච ගෞරවය වැදගත්කම පිළිගැනීම කෙලසුනේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කරපු විමර්ශනවලදී සිදු වෙච්ච අක්‍රමිකතා හින්දාද නොවේද කියන එකයි මම අහන්නේ. ඒ හින්දා මේ කෝප් කමිටුවක ගරු සභාපතිතුමනි පළවෙනි වතාව වෙන්නේ නැති යම් දූෂණයක් සහ වංචාවක් පිළිබඳව විමර්ශනයක් සිදු වෙද්දී ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම විසින් ඒ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන්න මහබැංකු බැඳුම් කර වංචාව සිදු කරපු අයත් එක්ක පෞද්ගලිකව දුරකථන සංවාද කමිටුව සාකච්ඡාවට ගන්න මොහොතේ කටයුතු වෙනවා සංවාදය පවත්වනවා ඉන් පිටටත් සංවාදය පවත්වනවා හැබැයි අද පිරිසිදු භාවය පිළිබඳ කතා කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමාලගෙන් අපි අහන්න ඕනේ කාටද එදා පෞරුෂයක් තිබ්බේ කොන්දක් තිබ්බේ මේ කෝප් කමිටුවේ සමාජිකත්වයෙන් අඩුම තරමේ ඒ අර්ජුන ඇලෝෂියස් කියන පුද්ගලයාත් එක්ක ඍජුවම මහබැංකු බැඳුම් කරගෙන වංචාවට හසු වුණා කියලා චෝදනාව ලබපු කෙනත් එක්ක දුරකථන සංවාදයේ තියද්දී ඒක හෙළිවුණා වුණාට පස්සේ ඇයි මේ පිළිබඳව කතා කරන්න බය වුණේද ඇයි කතා නොකරේ ඇයි කතා නොකරේ මං අහන්නේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාලා ඒ වංචාවට උදව් කරලා ඔබතුමාලා එදා ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් මීටින්ග්ස් වලට ගිහිල්ලා ඔබතුමාලාගේ විමර්ශනය වෙද්දී ඒ කමිටුව අර්ජුන ඇලෝෂියත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් දෙන්න උත්සාහ කරද්දී ඔබතුමාගේ
පොයින්ට් ඔෆ් ඕඩර් බිකෝස් මයි නේම් වස් රිෆර්ඩ් ටු ඔබතුමා එහෙම කියන්න එපා කිසිම සම්බන්ධයක් නැහැ කෝප් කමිටුවේ කතා කළා මම ඒ කෝප් කමිටුවේ හිටියෙත් නැහැ මම කියන්නේ අද නඩු දාන්න නඩු දාන්න
honorable honorable presiding member what I simply asked was I never said honorable Iran Vikramatta was a member in that COP committee what I emphasized was yes there was a bunch camp
taking place during the Yahapalane government, not only once, twice. Then it was brought to the COOP committee. While the COOP committee was sitting, the members of the government group had telephone discussions with the person concerned. I'm referring to a Daily Mirror online article which was published at that time. Please excuse me for mentioning some names who are now representing Parliament as well as who are not representing Parliament. This article says UNP MP Harshal Rajakarna, who was a member of the COOP.
Yes, what's your point of order?
Garu Mantrituma, Iran Vikramaratna Mahathaya QA.
That's not a point of order.
UNP MP Harshal Rajakarna, who was also a member of the COOP, had been in contact with Aloysius since February 2015. There was a total of 176 calls between each other and 18 during the period of COOP hearings. 18 during the period of COOP hearings. MP Hector Appuhami had taken and received a total of 73 calls from mid-July 2016 to mid-June 2017, with a total of 23 during the period of COOP sittings. Evidence revealed. Mama me 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 varta was sabagat me daily mirror patrane thi bicha varta was sabagat karno garu sabahapattu mani. Eina mera te hope committee ota mama mevale kiuwe. Agauro me agena manang viswas ei bide batu nanang ei bide batu ne. Obatu mala ke andu a hope committee a haraha me karan ne giye bu barra patala vancha avak sangavim. Eka mitrang nevei garu manchi tu mani mera te hatveni parliamento visro aherena. දෙදාස් පහළවේ මාර්තු මාසේ ජූනි මාසේ 26 ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි මහ බැංකු බැඳුම් කර වංචාව සිදු වෙලා ඊළඟට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා 2015 මාර්තු මාසේ 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ විසිරුවා හැරෙන පාර්ලිමේන්තුව බැලුවොත් 27 වෙනිදා මොකද්ද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න තිබ කාරණේ මේ මහ බැංකු බැඳුම් කර වාර්තාව වංචාව සම්බන්ධයෙන් දීවුගුණසේකර හිටපු අමතුමා හිටපු මන්ත්‍රීතුමා විසින් එවකට කෝප් කමිටුවේ සභාපතිවරයා හිටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න තිබ්බ කෝප් කමිටු වර්තාව ඒක ඔබතුමාට අමතක නැහනේ අපි ඔක්කොටම මතකයිනේ පාර්ලිමේන්තුවේ හෙට දිනේ කෝප් කමිටු වර්තාව ඉදිරිපත් කරන්න තියෙද්දි ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි ඊට කලින් දින මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා විතරක් නෙවෙයි ඒ රජය පිළිගන්නවා විශේෂයෙන්ම හිටපු ජනාධිපතිතුමා පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විශ්වාසින් සිදු වුණා කියලා. එතකොට මොකද වෙන්නේ මේ වார்த்தාවට? ඒ වார்த்தාවට සාකච්ඡාවකට ඉඩ ලැබෙන්නේ නැහැ. මං කියන්නේ රන් මන්ත්‍රීතුමා ඔබතුමාලා ආණ්ඩුව කරන කාලේ එකක් මේ වංචාව සිදු වෙද්දී ඒ පිළිබඳව ඔබතුමාලා හඬ නැගුවේ නැහැ. දෙවනි කාරණාව තමයි ඒ වංචාව සිදු වෙන්න ඇරලා ඒ වංචාවේ ප්‍රතිලාභ ඔබතුමාලා අරගෙන ඔබතුමාලා මැතිවරණයට ගිහිලා ආණ්ඩුව පිටවුවා. ඒ හින්දා මේක ඉතාම කේජිතනක තත්වයක්. ඔබතුමා අද මෙතන ඇවිල්ලා කඳුළු සලන්න එපා. මෙතන කඳුළු සලන්න එපා. මටත් තියෙන පොඩි කාලේ ඔබතුමා කඳුළු සලන්න එපා. මොකද ඔබතුමාලා වරදට පොළඹවලා තියෙනවා. ඔබතුමාලා වරදට පොළඹවලා තියෙනවා. නෑ මන්ත්‍රීතුමා මතක තියාගන්න මං හිතුවා ඔබතුමාට මයික් එක හම්බෙලා කතා කරා කියලා. මතක තියාගන්න ඔබතුමාලගේ ආණ්ඩුවේ එදා හිටපු පක්ෂ දෙකයි නායකයෝ දෙන්නයි දෙගොල්ලන්ගේම පිටකා ගත්තා. ඔබතුමාලගේ පක්ෂ දෙකයි නායකයෝ දෙන්නයි දෙන්නම පිටකා ගත්තා. අන්න ඒක තමයි මේ වංචාව සංගවන්න කාරණා වුණේ. ඊළඟට ගරු මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි මට මතකයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ අපේ රටේ උතුර දකුණ කියන පළාත්වලට වෙනසක් නැතුව මේ පළාත් නමේම ඉතා වේගවත් සංවර්ධනයක් කරා. මේ රටේ සියලු ජනතාවට තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න මූලික අවශ්‍යතා වෙච්ච යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු කරලා අපේ රටේ එක පැත්තකින් ඒ ත්‍රස්තවාදී යුද්ධය පැවති සමය තුළ දියුණු විය යුතු නමුත් දියුණු කරගන්න බැරි වෙච්ච ප්‍රදේශවලත් ඒ සංවර්ධනය අරගෙන ආවා. එතකොට අපිට මතකයි අපේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරා පාරවල් හදන්නේ රත්තරන් වලින්ද කියලා. විවිධ සංඛ්‍යාලයකට අද නින්දට ගියාම හීනෙන් දකින දේ ඇවිල්ලා විවිධ සංඛ්‍යාලයකට මේ පාර්ලිමේන්තුව තුලත් රට හමුවෙත් ප්‍රකාශ කරා. ප්‍රකාශ කළා මොකද කරේ? ඔවුන් බලය ගත්තා. මම ඒක හැමදාම කියනවා බොරුවෙන්ම බලය අරගෙන බොරුවෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලය තමයි 2015 බලයට එනවා 2018 පෙබරවාරි මාසේ බලත්පාලන මැතිවරණයේ ඒ යහපාලන ආණ්ඩුව පරාජය වෙනවා. එතකොට අපි අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට 2014 සැලසුම් කරලා ඒ අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. 2018 වෙද්දී ඔබතුමාත් නියෝජනය කරන උතුරු පළාතට අධිවේගී මාර්ගය අරගෙන යන්න උතුරු අධිවේගී මාර්ගය 2018 වෙද්දී දමුල්ලට අරගෙන යන්න තිබ්බ අධිවේගී මාර්ගය අද අපි ඉන්නේ 2022 අවුරුද්දේ ලබන්න ඔන්න මෙන්න 2021 අවසානයේ 2022 ලබන්න ඔන්න මෙන්න දමුල්ලට 2018 ඉවර වෙන්න තිබ්බ අධිවේගී මාර්ගය පිළිබඳව අද 2022 වෙද්දී අපේ රටේ අධිවේගී මාර්ගය අහිමි වෙලා තියෙනවා. එදා ඒ කරපු සැලසුම් අනුව දේශීය කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙක් භාවිතා කරලා ඒ මාර්ගය ඉදිකරන්න කටයුතු කරද්දී ඒ කිලෝමීටරයකට තිබ්බේ ගරු මූලාශ්‍ර අඩුවට මන්ත්‍රීතුමනි බිලියන 2.7යි වේයන්ගොඩින් ඉඳලා ගලේවලට. ඊළඟට තවත් මාර්ගයක් තිබ්බා පොතුහැර ඉඳලා රබුක්කන දක්වා මාර්ගය කිලෝමීටරයකට බිලියන 2.75යි. කිලෝමීටරයකට රුපියල් බිලියන 2.75. මේ ආණ්ඩුව එනවා යහපාලනේ ඇවිල්ලා මේ සියලුම දේ විනිවිද භාවයකින් කරනවා. මේ හරියට මේ දේ කරනවා කියලා පටන් ගන්නවා. වැඩේ වෙනස් කරනවා. සලස්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ වෙනස් කරපුගේ ප්‍රතිඵලය තමයි 2018 දමුල්ලට ඉදිවෙන්න තිබ්බ අධිවේගී මාර්ගය තාම අපේ රටේ ජනතාවට ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපේ ආණ්ඩුව යටතේ තමයි නැවත ආරම්භ වෙලා මේ වැඩ කටයුතු කියන්නේ. බිලියන 2.7කින් ඉවර කරන්න තිබ්බ කිලෝමීටරයක දුර ඔබතුමාලගේ ආණ්ඩුව වැය කරනවා බිලියන 4.3. බිලියන 4.3ක් කාටද මේ මුදල් ගියේ? ඒ කොහොමද මේ වංචාවසුම ඒ බිලියන 2.7කින් ඉවර කරන්න තිබ්බ කිලෝමීටරයක් උතුරු අධිවේගී මාර්ගයේ කොහොමද බිලියන 4.3 දක්වා වැඩි උනේ? මෙන්න මේවා තමයි ගරු මන්ත්‍රීතුමනි වංචා කියන්නේ. මේ වංචා කවුරු වුණත් මොන ආණ්ඩුවේ කරත් ඒවා පරීක්ෂා කරන්න ඕනි. අපිට මතකයි මහා පරිමාණ බරපතල වංචා දූෂණ 14ක් සම්බන්ධයෙන් අපි අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි කරා. පැමිණිලි කරාම එවකට ආණ්ඩුවේ ඉඳපු මැති අමුතුවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකද්ද කරේ? පැමිණිල්ල දාපු මහජන නියෝජිතයර තර්ජනය කරා, බය කරා, බියවැද්දුවා. ඒ පැමිණිල්ල සාවද්‍ය පැමිණිල්ලක්. ඒ හින්දා අධිකරණයට අරගෙන ගිහිල්ලා දඩුවම් ලබා දෙනවා කියලා. හැබැයි අවසානයේ මොකද වුනේ? අපි මේකට හොයලා බැලුවා. විමර්ශන කටයුතු සිදු වෙලත් නැහැ. විමර්ශනේ කරේ කවුද කියලා දන්නේ
නැහැ. විනාඩි 2ක කාලයක් තියෙනවා.
චෝදනාවලට ලක් වෙච්ච අය නිදැල්ලේ ඉන්නවා. පරීක්ෂණ අවසන් කළා තියෙනවා. මෙන්න මෙහෙම ආණ්ඩුවක් තමයි වෙනස් කළා අපි බලයට ආවේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි අපේ රටේ මහජන මුදල් අවභාවිතාවක් සිදු වුණා නම් ඒක සිදු වුණේ මොන කාලෙද, මොන ආණ්ඩුවේද, කවුරු විසින්ද කියන කාරණාව අපේ පාලන තන්ත්‍රය තුර අපිට අදාළ නැහැ. ඒ සියල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙලා ඒ අවශ්‍ය පුද්ගලයන්ට වැරදි කළ තියෙනවා නම් ඒ කණ්ඩායමට දඩුවම් ලබා දීම සිදු වේ. ඉන්න මම අදටත් විශ්වාස කරනවා අපේ රටේ ගොවි ජනතාව මහා බලාපොරොත්තුවකින් හිටියා. අපිට පොහොර ලැබෙන්නේ කවදද? අපිට සාමාන්‍ය පරිදි වගා කරන්න පොහොර ටික ලැබෙයිද? මේ ආදී වශයෙන් විශාල බලාපොරොත්තුවක් එක්ක හිටියා. ඒ වගේම සමහර අයට සැකයක් තිබ්බා අපිට පොහොර නොලැබෙයි, අපිට වගා කරගන්න බැරි වෙයි කියලා. ඒ ඉන්න පොහොර ටික දැන් බෙදා හරින්න පටන් අරගෙන තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පොහොර බෙදා හැරීමේ ප්‍රවාදයක් තියෙනවනะ, තව වැඩියෙන් අවශ්‍ය වෙන ගොවි ජන සේවා මධ්‍යස්ථාන තියෙනවනะ, කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වෙනකොට සූදානමින් ඉන්නවා ඒ අදාළ ප්‍රදේශවලට අවශ්‍ය හිඟ පොහොර තියෙනවනම් ඒ පොහොර ටික ලබා දෙන්න. ඒ හින්දා අද මේ සමගි ජන බලවේගයේ ගොවියොන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරේ නැහැ. මොකද ගොවියන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. අද රුපියල් 65 වීටික විකුණලා ගොවි ආදායමක් ගන්නවා. යහපාලන යුගයේ රුපියල් 20ට තමයි වීටික ගොවියට විකුණන්න සිදු වුණේ. එයින් අද මේ උද්ඝෝෂණය කරන්න පාර්ලිමේන්තුවේ උත්සාහ කරේ කෝප් කමිටුවේ වාර්තාව සාකච්ඡා වීම වළක්වන්න පුළුවන්ද කියලා බැලුවා. පාර්ලිමේන්තුව කල් තියව ගන්න මේ සාකච්ඡාව අද කරගන්නේ නැතුව. එයින් මේ රටේ ගොවි ජනතාව කිසිම අවස්ථාවක අපහසුතාවයට අසාධාරණයට ලක් කරන්න අපේ ආණ්ඩුව සූදානම් නැහැ. අපි සමස්තම රටේ ජනතාවකට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව එවගේම ගුණාත්මක භාවයේ නිහල ආහාර ද්‍රව්‍ය සැපීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ පළවෙනි මාස්කන්නේ තමයි මේ කාබනික පොහොර වගාවට අපි ආණ්ඩුවක් හැටියට රට යොමු කරලා තියෙන්නේ. එහෙනම් මේ මහා මාස්කන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අවශ්‍ය පොහොර ටික බෙදා හරින්න. එවගේම අපි මේ වෙනකොටම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායම් හඳුනගෙන ඉන්නවා යොදවල තියෙනවා යම් යම් අඩුපාඩු සිදුවෙනවා නම් ඊළඟ කන්නට යද්දි අපි දැන් මෙතන ඉඳලා මොනවද තව හදාගන්න ඕන කාරණා අපි වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා මොනවද කියලා හඳුනා ගන්න අපි විශේෂ කණ්ඩායමක් යොදවලා තියෙනවා. ඒ අනුව කිසිදු බයකින් තොරව තමගේ ගොවිතැන් කටයුතු කරන්න ඉදිරියටත් කිසිම අපහසුතාවයක් නොවෙන්න අපි පොහොර සහ අනිකුත් යෙදවුම් ලබා දෙන්න කටයුතු කරනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Susil Premajayanta, you have 11 minutes.
Thank you. ගරු මුලාස්නාරූඪ මන්ත්‍රීතුමනි, අද අපි මේ අවස්ථාවේදී විවාදයට භාජනය කරන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ග ස්වභාවයේ ගරු සභාපති මාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා විසින් සභාගත කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ස්ලිට් පිළිබඳව ඒ කමිටුව විසින් කමිටුවේ නිර්දේශය මත සභාපතිතුමා විසින් ඉදිරිපත් කරලද මේ වාර්තාව. දැන් මෙහිදී තම කෙටි ඉතිහාසයක් ගැන මේ ගැන සඳහන් කරනවා නම් මහපොළ භාරකාර අරමුදුල පිහිටෙව්වේ මෙරටේ දේශපාලඥයෙකුට එහා ගිය රාජ්‍ය තාන්ත්‍රික භාවයක් පෙන්වපු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් යුනියන් එකේ පවා SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසු
අපේ මේ ශිහාන් සේමසිංහ මැතිතුමා මං කාමරේ ඉන්නකොට මේ කිලෝමීටර් එකට යන වියදම රේට්ස් ගැන හයිවේ එකේ එතුමා ප්‍රශ්න මතක කරුවා. ඔව් කෝප් වාර්තාවේ නෑනේ ශිහාත් මන්ත්‍රීතුමා. කෝප් වාර්තාවේ නැති වුණා. කෝප් වාර්තාවේ නැති වුණා අරගෙන මෙතන කතා කරන්න වැරදි. ඔය කෝප් වාර්තාවේ රේට්ස් ගැන කිසිම දෙයක් ඩිස්කස් කරලා නැහැ.
It's wrong. Thank you. Thank you.
It is wrong, my dear. Okay. Sir, as a highways minister, the only, not an allegation, what they have noted is that earlier the highway had to start from one place. We said,
thank you.
Said start from Kadavatta.
Thank you.
And
yes.
I had to ask for a additional feasibility study. That is all.
Okay. Thank you. Thank you, sir. No. Yes, sir, Honorable Shyam. Honorable Shyam, yes.
I'm really surprised why Honorable Kiriyala got up now and spoke about things. Apparently, he says that he denies these amounts. I don't know whether you admit this amount or not. But these are the actual amounts which are said.
No,
just give me a second. The problem is, I think you should have made it clear when your government was there. This
thank
is not
you,
a new allegation.
Honorable Susil
Premajayanta. These
Premajayanta.
Are similar allegations Honorable Susil Premajayanta. Please. During you were in power, Honorable Kiriyala.
Yes, sir. Kiriyala Mathuma.
These are all political okay. propaganda.
Thank you. Thank you, Honorable Susil Premajayanta. Please continue.
Chairman, please give me 2 minutes
yes,
because
yes, yes,
my
yes.
my time was also wasted. Oh. මේ දැන් මම කතා කරන්නේ මේ වார்த்தාවට අදාළ විවාදය ගැන. මේක වෙන වෙන පැතිවලට යන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 21ක් හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට දැන් මෙහිදී මම අහගෙන ඉන්නකොට සදහන් කරපු ඔය මහබැංකු සිද්ධිය පිළිබඳ පළවෙනි විශේෂ කෝප් කාර්ග ස්වභාවයේ 12 දිනාගේ එක්කෙනෙක් මම. දිව්ගුණසේකර මැතිතුමා තමයි සභාපති. ඉතින් මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඒ ගැන මේකට අදාළ නොවන නිසා. එහෙමනම් ඊට කලින් හෙජින් ගනුදෙනුව පිළිබඳවත් කෝප් කමිටුවක් තිබ්බා. ඒ කමිටුවෙන් මම හිටියා. හැබැයි මේ එකකින්වත් එතනින් එහාට නීතිමය කටයුතු කිරීම සඳහා මේ එකකින්වත් ඉස්සරහට ගියේ නැහැ. ඒ පළපුරුද්ද අපිට තියෙනවා. ඉතින් මම ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් මේ මේ අද ගරු මහාචාර්ය චරිත හිරත් මැතිතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා හැට කටයුතු කරද්දී මේ ස්ට්‍රික්ට් ආයතනයේ පිළිබඳව ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්තුරු 21ක් ඉන්නෝනේ අපේ කමිටුවේ. කිසිදු ભેදයකින් තොරව සභාපතිතුමනි, කිසිදු ભેදයකින් තොරව අපි එක්තරා මතයකට ආවා. එහෙදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු, විපක්ෂයේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරු ඒ නියෝජනය කළා. ඇයි ඒ? මේ හිතෙන්නව වැදගත්කම මේ වார்த்தාව තමයි මේ මේ ඉදිරිපත් කළා තිබෙන. මං හිතන්නේ කෝප් කමිටුවේ සියලුම සමාජිකයින්ගේ පොදු එකඟතාවයක් තුලින් තමයි මේ වார்த்தාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නේ. මේ සභාවට මේ වார்த்தාව ඉදිරිපත් කිරීමේ සභාපතිතුමාගේ සටහනේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිනවා ඇයි මේ කරන්න කියන කාරණේ. ඒ තමයි මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ලිප් පිළිබඳ මේ විශේෂ වார்த்தාව. මෙහිදී කියන්නේ මේ ආයතනයේ පසුගිය වසර කීපය තුල ආරම්භයේ සිට කීපය තුල ක්‍රමානුකූලව රාජ්‍ය බාරකාරීත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයක නියලී සිටින බව මෙම ගරු සභාවට දැනුම් දීමට පාර්ලිමේන්තුවට. එතකොට ඒක ඊටාම පැහැදිලිව ඊළඟට කියනවා රාජ්‍ය මූල්‍යයට අයත් සම්පතක් රාජ්‍ය බාරකාරීත්වයෙන් ඉවත් කරමින් අනියම් ලෙසින් පෞද්ගලික හිමිකාරීත්වයක් වෙතට එම රාජ්‍ය සම්පත් පවරා දීමේ ක්‍රියාවලියක් ස්ලිට් ආයතනයේ ඉහළ ක්‍රියාවලියට සිදු කර ඇති බවයි. ඉතින් ආරම්භ කරන්නේ මෙහෙමයි. ඊට පස්සේ මේකේ 1 2 3 මම එතනට එනවා. මට තියෙන සීමිත කාලයේදී අවසානයේ මම කියනවා ඊගාවට. සභාපතිතුමාගේ වார்த்தාවේ රාජ්‍ය සම්පතක් ලෙසින් ස්ලිට් ආයතනය සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අත්‍ය. මෙන්න මේකයි මේ 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 වார்த்தාවෙන් කළා තියෙන්නේ. වார்த்தාවේ ආරම්භය කියනවා ඇයි මේ වார்த்தාව ඉදිරිපත් කරන්නේ. සභාපතිතුමාගේ සටහනේ අවසාන වශයෙන් කරුණු 8ක් දක්වලා අවසානයේ කියනවා මේ සභාවට අපි මේ නිර්දේශ ඉදිරිපත් කරනවා මේ සභාවට තමයි අවසාන වශයෙන් තීන්දුවක් ගන්න වෙන්නේ. මගේ තිබෙන මේ විවාසාදායකයේ අධ්‍යක්ෂී මනුව නීතිඥයෙක් හැටියට මට තිබෙන දැනුමත් එක්ක මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අපට සිදුවේවි පනතක් ගෙන්න මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපේ උත් අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ පළ මේ මේ ආයතනට ඇවිල්ලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධිකරණයේ 82 ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85 දැන් අවුරුදු 36ක්. පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලා අවිල්ලයි කියලා. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටේටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා ඉතින් අපි අත උස්සන්න ඕනේ. ජනතාව අපියපත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙමෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාරය තමයි අපි ඉටු කරලා තින්නේ. ඒ කාර්යභාරය අපි ඉටු කරලා තින්නේ. මට මතකයි පසුගිය පාලන කාලේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා. මොකද්ද ක්‍රියාදාමය? පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා, තේරීම් කාරක සභාවක්පත් කළා, අණු කමිටු 6ක් හදලා ඒ අණු කමිටු 6ට තමයි තාක්ෂණ සහාය දුන්නේ නීති විශාරදෙයින්. නැත්තම් මේක විවසාදායකද? අපි මොකටද මෙතන ඉන්නේ? 1972 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව හදනකොට එදා 3-2 තිබුණු සමගි පෙරමුණ ආණ්ඩුව කොල්ලින්නාඩි සිල්ලා මැතිතුමා තමයි ව්‍යවස්ථා සම්පාදක ඇමති. ආණ්ඩු පක්ෂ දෙපක්ෂ දෙපැත්තෙම ඉඳලා පාර්ලිමේන්තුව පිටින් ගිහිල්ලා 29 වගන්තිය මගහරින්න අවශ්‍ය නිසා නීති තර්ක තුල එළියට ගිහිල්ලා නවරංගහලේ තමයි ජනරජ ආණ්ඩුක ව්‍යවස්ථාව හැදුවේ. කවුද හැදුවේ? පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව. එදා කතානායක ස්ටැන්ලි තිලකරත්න තමයි ඒක අස්සම් කළේ. එතුමා තමයි සභාපති. මම සතුටු වෙනවා එතුමාගේ ගෝලයෙක් මම. මට අකුරු ඉගැන්වුවේ එතුමා. මම ක්‍රිමිනල් ලෝ වල ජූනියර් කෙනෙක් හැට කොළඹ මහාධිකරණයට යනවා මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ. අන්න එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය මේ ඉන්න වාසුදේව නානක්කාර මැතිතුමා. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමාට මතක ඇති 72 ව්‍යවස්ථාව හැදුවේ කොහොමද කියලා. අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථාව හදන්නේ කොහොමද කියලා. එනිසා මම පැහැදිලිව කියනවා මේකේ වගකීම තියෙන්නේ මේ සභාවට. එනිසා තමයි සභාපතිතුමා මේක ඉදිරිපත් කළේ. අතුලම් මුදලි මැදතුමා අධිනීතිඥෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ හිටිය බණ්ඩාරනායක මැතිතුමාට පස්සේ ඒකේ හිටියා කදිරගම මැතිතුමා ඊට කලින් එතුමා තමයි මහපාර මහකුල බාරකාර අරමුදල පිහිටෙව්වේ. ඒක යටතේ තමයි මේ මේක ආරම්භ වුණේ මහපොලින් බාරකාර අරමුදලෙන්.
ගරුමාදේ තාත විනාඩි දෙකක් කාලයක් තියෙනවා මට.
ඉතින් බලන්න ඕක තමයි වෙලා තියෙන්නේ.
ඔබතුමාට වැඩිපුර විනාඩියක් තියලා තිනවා.
ඕනේ දැන් මේ විෂය දන්න විෂය හිටපු අයට විනාඩි 11යි. ඈ මේ විෂයට අදාළ නැති ඕන කුණුහරුපයක් කියන්න කෙනෙකුට විනාඩි 15යි. මේවා කියන්න අපි බය නැහැ. පාර්ලිමේන්තුවේ අපේ වල තියෙන ජනතාව ඡන්දයෙන් පත් වෙලා තියෙනවා. මං සංධානයේ ලේකම් හිටියත් කවදාවත් ජාතික ලයිස්තුවෙන් ගියේ නැහැ. නාම යෝජනා 12ක් හැදලා තිනවා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නාම යෝජනා 3ක් අත්සන් කරලා තිනවා මම. සමහරුන්ට ඒව මතකත් නැහැ. මම කියන්නේ මෙතෙන්දී මේ මේ මං වැඩි කියන්නේ නැහැ මේක සභාගත කරලා තිනන නිසා වාර්තාව. ඒ නිසා එදා ඒක හදලා ඒ මහපොළ අරමුදලේ මිලියන 500ක් දීලා අක්කර 25ක ඉඩමක් දීලා කිංසි වික්‍රමන්ද මැතිතුමා එදා සත්භාවයෙන් මේක ආරම්භ කළේ රජයේ ආයතනයක් හැට ගිහිල්ලා යම් ලාභයක් ලැබුවොත් ඒක නැවත මහපොළ බාරකාර අරමුදලට වැරකල්ලා ආ දහස් ගණනක් විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට ඒ උසස් අධ්‍යාපනය කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. අපි සතුටු වෙනවා ශ්‍රිට ආයතන ඉතාම හොඳ මට්ටමක තියෙනවා. මේකෙම තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ තියෙන්න ඕනේ. ඉතින් අන්තර්කාලීන වැඩපිළිවෙළක් කළා මොරටු විශ්වවිද්‍යාලයට මේක බාර දීලා නැවත පනතකින් මේක හදනතුරු දැන් මොකද උනේ? ඊට පස්සේ ගරන්ටි කම්පැනි එකක් හදලා මේ යන්න පටන් ගත්තා. දැන් කෝස් එකකට ලක්ෂ 10යි 15යි ඇෆිලියේට් කරලා තිනවා කර්ට් යුනිවර්සිටි එකට, උප්සලා යුනිවර්සිටි එකට. කොහෙද උප්සලා යුනිවර්සිටි එක තියෙන්නේ? කොහෙද? ස්වීඩනේ මං ගිහිල්ලා තිනවා. ලෝකේ පරණතම විශ්වවිද්‍යාලයක් 13 වෙනි සියවසේ ආරම්භ කරපු. ආ කර්ට් යුනිවර්සිටි. ඒක හොඳයි. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතනයේ රජයේ බාරකර්තෙන් එළියට යන්නේ ඇයි? යෑමේ උත්සාහයන් දෙකක් තිනෝ මේ වார்த்தාවේ කියලා තියෙනවා. දැන් ඔඩිට ජෙනරල්ට ඔඩිට් කරන්න බෑ. ඉතින් මේකනේ ප්‍රශ්නේ. ඔඩිට ජෙනරල්ට ඔඩිට් කරන විතර පාර්ලිමේන්තුවේ කෝ මූල්‍ය පාලනය 148 වගන්තිය 150. ඉතින් මේවෙන් බැහැරව යනවනේ. ඉතින් මේක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. පූර්වාදර්ශයක් වෙන්න ගියා තවත් ආයතනයකට මම මේ වෙලාවේ නම කියන්නේ නෑ. හැබැයි ඒක මම හිතන්නේ රජයේ ඉහළ බලධාරීන් විසින් ඒක වෙනස් කළා. නැත්නම් ඒකටත් වෙන්නේ ඕක. මේ ආයතනය හොඳයි. මේ ආයතනය පවත්වාගෙන යාම හොඳයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ රජයේ බාරකාරීත්වයේ තුල මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රතිලාභින් ගන්නකට මේක නිර්මාණය කරන්න පුළුවන්. මහල්පොළ අරමුදලට මෙහෙ එන යම් කිසි මේ ආදායමක් තියෙනවනම් වැඩිපුර. ඒ ආදායම වැර කළා තවත් සිසුන් දහස් ගන්නකට මේ අවස්ථාව දෙන්න පුළුවන්. එන්න ඒ සඳහා තමයි මේක ඉදිරිපත් කළා තියෙන්නේ. තේනි සමම් මේකට විතරක් සීමා වෙනවා සභාපතිතුමනි, ශූතිවන්ත වෙනවා විනාඩි 2-3ක් ලබා දීම ගැන. හැබැයි මං කනගාටු වෙනවා. මට පැය භාගයක්වත් තිබ්බනම් මං කලින් කියපු කෝප් කමිටු දෙක ගැනත් මං කියනවා. ඉස්සරහට අපි කියන්නම් තව. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable SM Marika, you have 10 minutes.
උලාසනේ කරු මන්ත්‍රීතුමනි, අද මේ විවාදයේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕන කෝප් කමිටුවේ සමාජිකෙක් විදිහට අපි දකිනවා මේ කෝප් කමිටුව දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවට තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරය සම්බන්ධව තියෙන අයිතිය නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා. නමුත් මේ කෝප් කමිටුවට එන සමහර රාජ්‍ය ආයතන ගැන සුසිල ප්‍රේමජයන්ත ඇමතිතුමා නම කිව්වේ නැතුණාට මම නම කියන්නම්. උදාහරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ ආයතනය. එහෙම නැත්නම් ලිට්‍රෝ ගෑස් වගේ ආයතන මේ කෝප් කමිටුවට මග ඇරලා උත්තර නොදීන තත්වයකට ඇවිල්ලා තියෙනවා. රජයේ විගණකාධිපතිවරයාට ඔඩිට් කරන්න බැරි විදියට වාරණ නියෝග උසාවියට ගිහිල්ලා ගන්න තත්වයට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සෙල් ගෑස් ලංකා ආයතනයේ හිටපු සභාපතිවරයා ඒ වෙලාවේ අපි ගෙන්නුවාම ඔහු කළ වංචා දූෂණ
වාහන අවභාවිතාවන් මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න කෝප් කමිටුවට ගෙනාවම ඔහු කියනවා මම ආදාවේ රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් කියලා. එතකොට ෂෙල් ගෑස් සමාගම ලිට්‍රෝ ගෑස් සමාගම ඇවිල්ලා රක්ෂණ සංස්ථාවේ 100% මූල්‍ය ආයෝජනයකින් තියෙන ආයතනයක්. එතකොට රක්ෂණ සංස්ථාව කියන්නේ මේ රටේ ජනතාවට අයිති රාජ්‍ය සතු මේ ආයතනක්. එතකොට එයා ඇවිල්ලා කියනවා අපි තීන්දුවක් අරන් තියෙනකොට. ඒ නිසා මම පැහැදිලිවම කියන්න කැමති රජයට එහෙම නැත්නම් රාජ්‍යයේ මූල්‍ය වක්කීම පැවරලා තියෙන පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය 0.01% වක්වත් පැහැරහැරීමක් කළ යුතු නැහැ. ඒවට අවස්ථාව දිය යුතු නැහැ. මොකද එහෙම අවස්ථාව දුන්නොත් මේවා හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙනවා. මුලස්සනේ සභාපතිතුමනි වර්තමාන කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්මැතිතුමා ඉන්න වෙලාව කියනවනේ එතුමා උත්සාහයක් ගන්නවා මේ කෝප් කමිටුව සක්‍රීය තැනක් බවට පත් කරලා විනිවිද භාවයක් සැරි තැනක් බවට කරගෙන යන්න. ඒ නිසා මම කියන්න කැමතියි දැන් බොහෝ රාජ්‍ය ආයතනවල වාර්ෂික විග්‍රහණ වාර්තා එන්නේ අවුරුදු 5ක් විතර මේ පරණ ඒවා. එතකොට වැඩක් නැහැ. දැනට වෙන්නේ මොකද්ද කියන එක නැහැ. ඉදිරියට කරන්න යන බිස්නස් ප්ලෑන් එක මොකද්ද? ඒක සාධාරණීකරණයද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන නිසා මම එතුමාගේ ඉල්ලීමක් කරනවා මේක වේගවත් කරලා පරණ බැක්ලොග් එක ඉවර කරලා මේ ඉදිරියේදී ගෙන්නන ඒවායේදී ඉදිරි කාලෙක අවුරුද්දකින් හරි මුදල් වර්ෂයේ කරන බිස්නස් ප්ලෑන් එක සහ ඊට පෙර වර්ෂයේ මේ විග්‍රහණ වාර්තාවලට යොමීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒක මම කියන්න ඕන. මේ කෝප් කමිටුව පෞගිය දැන් මාස දෙකකට විතර කලින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධව කෝප් කමිටු රැස්වීමක් දාලා තිබ්බා. ඊට පස්සේ ඒ කෝප් කමිටුව අවලංගුයි කියලා අපිට දැනුම් දුන්නා. නමුත් කෝප් කමිටුව පැවතුනා. මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක් විදිහට තමයි මම දකින්නේ. මොකද නිවාස රාජ්‍ය අමාත්‍යවරයා කෝප් කමිටුවේ සමාජිකෙක් විදිහට ඉන්නවා. එදා මොනවද කතා කරේ? එදා ගෙනල්ලා කතා කරලා තිබ්බේ අර මරදාන ඩාලිපාර තියෙන ඉඩමක් පෙරියල් අශ්‍රොක් මැතිනිය මේ 2005 දාපු කැබිනට් පත්‍රිකාවක් අනුව මේ හවුල් ව්‍යාපාරකට යන ගියා. මේ ඒක තියෙන මංගාමායක සභාගත කරනවා. එම හවුල් ව්‍යාපාරෙ ඉදිරියට නොගියම 2011 විමල් වීරවංශ මැතිතුමා නිවාස ඇමතිවරයා විදියට කැබිනට් මෙමෝ 65/2011 කියන කැබිනට් පේපර් එක අනුව එම ව්‍යාපාරෙ ඉදිරියට නොයන නිසා මේ එතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා අදාළ සමාගමෙන් මුදල් අය කරගෙන ඒ ඉඩමේ අයිතිකාරීත්වයේ සමාගමට දෙන්න. ඒ අනුව ඒකේ කැබිනට් පේපර් එකේ තියෙනවා to provide loans to low income earning families who are unable to build their houses having obtained a loan from financial institution unutilizing the sum of rupees 712 million obtained to total income of the project as cyclic fund. එතන මේ මුදල විමල් වීරවස මැතිතුමා කැබිනට් පත්‍රිකාව දාලා කැබිනට් මණ්ඩලයේ අනුමත කරයින් පස්සේ ඒ ආණ්ඩුවට ගන්න බැරි වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස ඇමතිවරයා උනායින් පස්සේ ඉන්දියානු තානාපතිවරයාට කතා කරලා ඉවර වෙලා මේ මුදල් ටික අරගෙන මිලියන 812ක් අරගෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ස්ථිර තැන්පතුව දාලා තිබ්බා පහුගිය ආණ්ඩු ඉවරනකම්. එතකොට ඒ අනුව දිවිසුම් ගත වෙලා තියෙන කෑල්ල හංගල අර පෙරියල් මස්රොක් මැතිනියගේ විතරක් දාලා විමල් වීරවංශ මැතිතුමාගේ කැබිනට් පත්‍රිකාව මන් දන්නේ විමල් වීරවංශ මැතිතුමාට මඩක් ගහන්න සරසුම් කරගෙනද කියලා. මේ කෝප් කමිටුව පාවිච්චි කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව මඩ ගහලා වෙන අර්ථයක් දෙන්න මේ තුට්ටු දෙකට කුණු කොල්ලට දුන්නා කියලා. ඊළඟට මිනිහ මරලා උසාවියෙන් දඬුවම් ලැබලා හිරේ ගිය මිනිහව නිදාස් කරලා නිවාස අධිකාරියේ සභාපති බවට පත් කරා. මොකද්ද කරේ? මේ ඊඩම මේ පොලිසියයි පාතාලයෝ දාගෙන ගිහිල්ලා බලෙන් අත්පත් කරගන්න උත්සාහ කරා. එතකොට මේ ආයෝජකයනා ඩොලර් නැහැ කිය කී ඉන්නවා. එයිද ආයෝජකයෝ? අවසානයේදී ඒ සමාගමට සිද්ධ වුණා නීතියේ යුක්තියේ මේ සරණපතා යන්න ගිහිල්ලා අවසානයේදී පෞගිය සඳුදා අධිකරණයේ නියෝගයක් දුන්නා නිවාස අධිකාරියට ඊඩමෙන් අයින් වෙන්න කියලා. අද අයින් වුණා. එතකොට මේ කෝප් කමිටුව මේ රජයේ ඉන්න ඇමතිවරු අවභාවිතා කිරීමක් කියන එක මම පැහැදිලිවම කියන්න කැමතියි. කෝප් කමිටුවේ සභාපතිතුමනි ඔබතුමා ගන්නා උත්සාහයටත් මේක කිරිකලයට ගොම පැල්ලමක් දැම්මා වගේ කියන එක මම කියන්න කැමතියි. එනිසා කෝප් කමිටුව ගැන කතා කරන වෙලාවම තව දේවල් ටිකක් කියන්න ඕන. මුලස්සනේ කර සභාපතිතුමනි දැන් මේ වර්තමාන ආණ්ඩු ආවේ වියත් මග හරි මග මොකද්ද තව තව එක එක ඒවා දාලා ටයිකොඩ් දාපු මහතුරු ශැංග්‍රිලා හෝටලෙන් පටන් අරගෙන රට වටේ ගිහිල්ලා මේ ඔරකල් ඩේටාබේස් ගෙනල්ලා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් තමයි සෞභාග්‍ය දැක්ම හදනවා කියේ. ආපු දා ඉදලා පොලිං දැන් ඕවා කියන්න ගත්තොත් අර ප්‍රේමජයන්ත මහත්තුමා කිව්වාගේ මට පැයකමාරක් විතර කතා කරන්න. නමුත් එක කාරණයක් ගැන කියන්න ඕන. මේ ආර්ථික ඔස්තාද්ලා මේ වියත්තු ආපුදා ඉඳලා රුපියල මස්ත බාල්දු වෙලා කුල්ල කුජීත වෙලා ගිහිල්ලා අපේ මේ බන්දුල ගුණවර්ධන මහත්මයාගේ වචනෙන් කියනවනම් හරිද දැන් ගිහිල්ලා දැන් අත වශයෙන්ම අද අපේ රටේ කෘෂි කර්මාන්තයේ අවුරුද්දකට ආදායම තමයි ඩොලර් මිලියන 2400ක් විතර දැන් මේ වියත්තු ටික ඇවිල්ලා ඔල මොට්ටල උද්දච්ච තකතිරු තීරණ අරගෙන එකපාර රසායනික පොහොර නවත්තල කාබනික පොහොර වලට යොමු වීම හරහා ඊට පස්සේ අපි ඕකට කිව්වහම අපිට කිව්වා අපි රසායනික පොහොර ඒජන්තයෝගෙන් මේ ගෝලියලු හරිද දැන් මේක කරන්න බෑ එකපාර එහෙම එකපාර කරන්න පුළුවන් නම් ලෝකේ දියුණු රාජ්‍යයන් ඇමරිකාව එංගලන්තය වගේ දියුණු රාජ්‍යයන් අඩුම ගාන නවසීලන්ත වගේ රජවල් කරලා තියෙයි අවම වශයෙන් අවුරුදු 10ක්වත් යනවා එතකොට මේක කරන්න නැති නිසාම අද අස්වැන්නත් නැහැ ඒ වගේම ආදායමත් නැහැ ඩොලර් හිඟය සම්පූර්ණයෙන්ම තව තව උග්‍රවෙන් පවතිනවා දැන් මට ආයෙත් කියන්න ඕන සාමාන්‍ය මුල් ආසනේ මන්ත්‍රීතුමනි ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අව ප්‍රමාණය වැඩි වුණාම ගොවියට වැඩිපුර මුදල් හම්බෙන්න ඕන මොකද හේතුව ඩොලරයකට ගොඩාක් රුපියල් හම්බෙන හින්දා දැන් අද තේ උදාහරණයක් තේ කර්මාන්තය ගත්තොත් තේ ගොවියට තිබ්බේ සාමාන්‍ය තේ දළු කිලෝවකට රුපියල් 100ක් නමුත් අද ඩොලරේ රුපියල අව ප්‍රමාණය වීම නිසා රුපියල් 125 30ක් වත් හම්බෙන්න ඕන එක හම්බෙන්නේ රුපියල් 85යි මොකද හේතුව ඒකට අද අපනයන පිරිවැය වැඩි එක පාරට ආනයනයක් නැවතුම මේ පොහොර වගේම ආනයන අපනයන පාලනයක් කරන්න නැතුව අද ඒ නිසා අද නැව් ගාස්තු දෙගුණ වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අවසානයේ මොකද්ද උනේ මේ කාබනික පොහොර කියන එක පාරට ගෙනල්ලා ගිහිල්ලා මහින්දාන දැමතුමා පව් අද හැංගිලා හිටිය අපේ උද්ඝෝෂණ වෙලාවේ එන්නේ නැතුව මොකද ඊයේ පෙරේද ජනාධිපතිතුමාගෙන් බැනුණුත් අහගත්තා කියලා අපිට ආරංචි ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට මේ පොහොර නිසා අද ලංකාවේ කුඹුරු වල ගෝවි ඇවිල්ලා ජනාධිපතිගේ පම්බය පුච්චන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා මේම ඉතිහාසයක් තිබ්බේ නැහැ රටේ ජනාධිපතිවරයා කවර පක්ෂකින් ආවත් ජනාධිපතිවරයා විදිහට ලබා දිය යුතු ගෞරවයක් තියෙනවා අද ඒ ගෞරවය බය නැති වෙලා ගෝවියන්ගේ අඳෝනාවට ඇහුම්කන් නොදීම නිසා තක්කඩිකමයි උද්දච්චකමයි මිලිටරිකමයි හින්දා තමයි මේ තත්ත්වය පත්ලා තියෙන්නේ ඒකෙන් එක පැත්තකින් හාල් පොලිප අනිත් පැත්තෙන් නිෂ්පාදනය අඩු වෙලා තව පැත්තකින් අපනාන ආදායම අඩු වෙමින් පවතිනවා
තාතා විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ඉතින් ඒ නිසා මුලාසරේ මන්ත්‍රීතුමනි මම පැහැදිලිව කියන්න කැමතියි මම පැහැදිලිව කියන්න කැමතියි මේ උද්දච්ච ආණ්ඩුව අද පුළුවන් නම් ඡන්දයක් තියලා බලන්න මේ බොරු කයිල ගහනවා මේ මෙතන ඇවිල්ලා කයිය ගහනවා කටුකන මේ පසුපල කණ්ඩායමක් නමුත් රටේ යථාර්ථය ඊට වැඩි වෙනස් කියන එක කියන්න ඕන ඒ නිසා අවසාන වශයෙන් තව එක කාරණයක් මතක් කරන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට ආවා මිට සුමාන දෙයකට කලින් මම මේ පාර්ලිමේන්තුවේදීම කරුණු සහිතව මතු කරා හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂගේ මේ ස්වාමි පුරුෂයා හොරගම් කරපු විදිය සම්බන්ධව අත්ත වශයෙන්ම මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය කියන්න ගත්තා 94ට කලින් මේ කරපු ඒවා කියලා 94ට කලින් එයා හිටියේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ නිසා නිරූපමා රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා තිරිකුමාර් නඩේසන්ගේ HSP මේ කුරුඳුවත්ත මේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුමකට එනවා 2012 2010 12 14 වෙනිදා ඉඳලා 2014යි 11/28 වෙන කාල තුල ඩොලර් 24,13,880ක් ඊට පස්සේ 2014 පළවෙනි මාසේ 22 වෙනිදා 2015 11/13 වෙන කාලය තුල 13,29,543 ඩොලර් ඔක්කොම එකතුව 37,43,423ක්. ඒතර මේකට සල්ලි වල දෙන්නේ කවුද? හොංකොං හිටියන මේ Red Truth Investment Private Limited කියන කම්පැනිය. මේ කම්පැනි කාගේද? මේ කම්පැනියේ අර්ථලාභී හිමිකරුවා ඒකට ආණ්ඩුවේ හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ ඒ ඇමතිනියගේ ස්වාමි පුරුෂයා තමයි මේ අර්ථලාභී හිමිකරුවා. එතකොට මේ කාය කාලද මේක උනේ? මේ හොරගම් කරේ කාගේ සල්ලිද? කාගේ ආණ්ඩුව කාලද? ඉවර කරනවා. එතකොට මේ Red Truth කියන සමාගමට සල්ලි ආවා කියන කොහෙන්ද කියලා හොයලා බලනකොට මේ CID පරීක්ෂණ. එතකොට ඒකට ගිහිල්ලා තියෙන්නේ China Semec Engineering Company Private Limited, China National Machinery කියන කම්පැනි දෙකෙන්. මෙන්න මේ කම්පැනි දෙක කවුද? මේගොල්ල තමයි 2015 ජනාධිපතිවරණ සතියක් තියෙද්දි අර කුප්‍රකට ගින් නිල්වලා ව්‍යාපෘතියෙන් බිලියන 4ක් සල්ලි ගත්ත කට්ටිය. 2014 12 24 වෙනිදා විනාඩියක් දෙන. බිලියන 1ත් 2015 පළවෙනි මාසේ පළවෙනිදා බිලියන 93,23,000 අනුතුන් ලක්ෂ 44335 කෝත් ඒ වගේම ජනාධිපතිවරණයේ දවස් දෙකකට කලින් වාසුදේවතුමා 2015 පළවෙනි මාසේ 6 වෙනිදා බිලියන 1යි 31,36,335 බිලියන 4ක් මේ සැලකිලි දුන්නේ අර චීන කම්පැනියට ඒ චීන කම්පැනියෙන් දුන්නා නිරූපමාගේ ස්වාමි පුරුෂයාට ඇති හොංකොං මේ කම්පැනියට ඒකව ලංකාවට ඒ නිසා මේ පැන්ඩෝරා පේපර්ස් හිටපු මහා බැංකු අධිපති බැඳුම් කරේ කරනකොට අගමැතිතුමා වහන්න හැදුවාගේ වහන්න ලෑස්ති වෙන්න එපා වැහුවත් කැලවෙනවා පාරාවල ලක් වෙනවා ඒ නිසා මේ නිරූපමා රාජපක්ෂගේ සැමියාගේ සහ ඇගේ වත්කම් පිළිබඳව හොයලා හරි පරීක්ෂණය මාසයක් ඇතුළත දෙනවා කිව්වා තව සති දෙකක් තියෙනවා අපි බලන් ඉන්න බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔනරබල් ප්‍රේමනාත් සිදොලව තිය 8 minutes
how many minutes
8 minutes
ස්තුතියි කසුබවතුමනි විශේෂයෙන්ම මෙවර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුට මා මේ උදේශ කිරීම සම්බන්ධයෙන් ගරු දිනේෂ් කුමාර මැතිතුමාටත් ජෝසෙෆ් ෆ්‍රාන්ස් මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ මෙකී කාල පරිච්ඡේදය තුළ මේ කෝප් කමිටුව තුළ මම හිතන්නේ අපි දිගින් දිගටම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියට නෙමෙයි කරු සභාපතිතුමාත් අපි ආණ්ඩු පක්ෂයේ අපි සිරුම දෙනවා කටයුතු කරේ මේ රටේ මූල්‍ය පාලනය නිසි පරිදි ගෙන යා යුතුයි කියන සංකල්පය මත පිහිටවාගෙන තමයි අපි කටයුතු කළේ මම මේ අවස්ථාවේ අපේ මයිකාර් මන්ත්‍රීතුමාට උත්තර දෙනවට වඩා ප්‍රබල කාර්යයක් මේ පාර්ලිමේන්තුව සතුව තිබෙන නිසා මගේ විනාඩි 8යි තමත් ප්‍රයෝජනවත් ආකාරයෙන් මම කටයුතු කරන්න මම උත්සාහ කරනවා ඒ නිසා මම ඔහුට උත්තර දෙන්න යන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාර්යය ගැන බැලුවාම මේ හොරු ඇල්ලීමේ කාර්යය ගැන බැලුවාම මම අහලා තියෙනවා කරු සභාපතිතුමා 1994 තමයි මම මුලින්ම අහලා තිබ්බේ හොරු අල්ලලා ගාලු මූදුර පිටරි එල්ලනවා කියලා කාර්යය ඊට පස්සේ දිගින් දිගටම අපි දේශපාලන වේදිකා තුළ හොරු අල්ලනවා හොරු විරිය දානවා හොරු එල්ලනවා දඬුවම් දෙනවා කියන කාරණේ අපි දැක්කා. හැබැයි අපි දන්නවා පැහැදිලිවම අද මාත් දේශපාලනඥයෙක් හැටියට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ අපිට තේරෙනවා ඔය කියන කතාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කියන අල්ලස් කොමිසම හෝ මොනව හරි ඔය තියෙන කාරණා වලට මේ ඉන්න හොරු මේ ඉන්න නිලධාරීන්ව අල්ලන්න ඒ දැල් හයිය නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි අද අපි හමුවේ අද දවසේ තියෙන්නේ ඊට වැඩිය මේ හොරු අල්ල දඬුවම් දෙනවට වඩා මම මට දැන් ඒ තියෙන ඒ කල්පනාවේ මගේ සිතුවිලි දැන් බැහැර වෙලා තියෙනවා. හැබැයි ඊටදී ලොකු වගකීමක් අද අපිට තියෙනවා. ඒ තමයි මම මගේ ගම කඩුවෙල මගේ කඩුවෙල ගමේ පීඩලා අක්කර 25ක පීඩිච්ච මහපොළ අරමුදලට සම්බන්ධ වෙලා තිබ්බ අපේ මම එදා 2000 වර්ෂයේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ලිට් ආයතනයේ ප්‍රථම වර්ෂ ශිෂ්‍යයෙක් හැටියට ඒ තොරතුරු තාක්ෂණේ හදාරන්න ගිය ශිෂ්‍යයෙක් හැටියට ඉන්න අනතුරුව රීතිචේ කැඩිට ගිය නිසා මට ඒ කාර්යය මම එතනින් අවසන් කරන්නේ අද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ගෙනගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැඩිට පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තු ඊටම මන්ත්‍රීවරයෙක් කැඩිට මට තියෙන ඉතාලියට එහාට ගිය විශාල වගකීමක් ඒ තමයි මේ හොරකම කරේ කවුද කොහොමද කරේ කියනට වඩා කරුණාකරලා මේ විශ්වවිද්‍යාලය නැවත වතාවක් රජයට ආරම්භ දීමේ වගකීම අපිට තියෙනවා අපි ඒ වෙනුවෙන් තමයි පක්ෂ විපක්ෂ ભેදෙන් එහාට ගිහිලා මේක ගැන සාකච්ඡා කරන්න ඕනේ අද සමහර ලාවට ඒ ඒජන්තවරුන් සල්ලි ගත්ත මිනිස්සුව දාලා කියනවා මේක මේ අපි දන්න කල්ලා පුද්ගලික විශ්වවිද්‍යාලයන්නේ ඒ කොහොමද එහෙම වෙන්නේ මම මුලින්ම ඔකේ යනකොට සෙමිස්ටර් එකට මගේ දෙමෝපියෝගේ රුපියල් 30000යි අද සමහරවට ලක්ෂ 10ක් ගන්නවා ඉතින් අද පැහැදිලිව කියන්න ඕනේ මේ රාජ්‍ය යාන්ත්‍රයේ තිබ්බ ඒ බලපෑම අද ගිලිහිලා ගිහිලා තියෙනවා මේක අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මම කරුණාකරලා ඉල්ලා සිටිනවා මේ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි ටයිකෝඩ් දාලා කරන හොරකමක් ඉන්න දුන්න ගෙදත්ත නිලබලයෙන් හම්බෙච්ච ගෙදත්ත තමන්ට නිලබලයේ අවසන් වෙනකන් ඉන්න දුන්න ගෙදත්ත ඔප්පු හදලා ඒකේ අයිතිකාරත්වයේ හදපු තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මහාචාර්යවරු ආචාර්යවරු කියලා කතා කරන මහලොකු මිනිස්සු මොකද මේ කරලා දින්නේ අද මම කරුණාකරලා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා බලන්න මේ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට සවන් දෙනවා වගේ මීට ඇහැට කියලා මම ආරාධනා කරනවා කරුණාකරලා බලන්න කෝප් කමිටුව හැමදාම පය දෙකක් විතර යනකොට මේ රටේ නිලධාරීන් මොන විදිහට හොරගම් කරන්නේ දේශපාලඥයන්ට බයින කැත්ත දේශපාලඥයන් වැඩිතිනවා ඇත්ත හැබැයි අපිට පැහැදිලිව පේන්න තියෙනවා මොන තරම් විදිහට දේශපාල මේ දේශපාලිට ඇහැට කියලා නිලධාරීන් හොරගම් කරලා තියෙනවද කියලා උඩින්දලා පල්ලෙහාට හොරගම් කරලා තියෙනවා මේකේ හොඳම උදාහරණය තමයි තොරතුරු තාක්ෂණ ආයතනය අද මම එකින් එකට අරගෙන කතා කරන්න මම වැඩි වෙලාව ගන්න නෑ මොකද හේතුව ඉතාම සීමිත කාලයක් තමයි මේ කාරණේ අපිට කතා කරන්න තියෙන්නේ මේ කෝප් කමිටුව තුල පහුගිය කාලේ පුරාවට අපි දැක්ක එක දෙයක් තියෙනවා කරුණාකරලා අපි හැමදේම හිතනවා මේ ආණ්ඩු මාරු කරාම මේ හැමදේම හරියයි කියලා
අපි බයිනවා UMP එකට UMP එක බයිනවා පොහොට්ටු කාරෙන්ට හැබැයි එකම නිල්ලාරි කොට්ටාසයක් තමයි හැමදාම මෙතන ඉන්නේ හැම ආයතනයකම අවුරුදු 20 25 ඔද්දල් වෙච්ච ගිය නිල්ලාරි මණ්ඩලයක් ඉන්නවා මේගොල්ලෝ මොකද කරන්නේ ආණ්ඩුව මාරු වෙච්ච ගමන් අර වාජනේ හැඩය ගන්නවා වගේ ඒ වාජනේට අනුව ඒගොල්ලෝ හොඳම පොහොට්ටු කාරය වෙනවා එහෙම නැත්නම් හොඳම UMP කාරය වෙනවා ඔක තමයි ඇත්ත ඒවත් එක වැඩ කරන් කියලා වැළුවම ආපහු රටක් දිනු කරන්න හම්බෙන්නේ නැහැ අපි හැමදාම රැවටනවා මේ අපොහොට්ටු කාරය මේ UMP කාරය කියලා එහෙම නැත්නම් අපි කියනවා අපේ ආණ්ඩුවෙන් මේගොල්ලෝ මාරු කරේ නැහැ කියලා හැබැයි ඇත්තම තත්ත මේක පුද්ගලබද්ධ ප්‍රශ්නයක් තියෙන්නේ පුද්ගලයා තමයි මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ මිනිල්ලාරින් එක්ක තමයි වැඩ කරගෙන යනකොට මේ පුද්ගලබද්ධ ප්‍රශ්නත් එක තමයි රට මෙතන හැමදේම තියෙන්නේ එනිසා අද විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට විශාල වගකීමක් තියෙනවා මේ අයිතිකාරත්වයෙන් බැහැර වෙලා යන තොරතුරු තාක්ෂණ ආයතනය නවත රජයට පවරා ගැනීම කටයුත්ත කරන්න ඕනේ ඒ සඳහා 2015 මැයි 12 වෙනිදා අස්සම් කරපු 952 බදු කිව්සුව අවලංගු කරන්න ඕනේ ඒක අවලංගු කරන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අස්සනින් එතුමා දැනුවත්ව නොදැනුවත්ව එතුමාගේ උපදේශකයා කැපැත්තකින් අනිත් පැත්තේ මහපාල අරමුදලේ නියෝජිතයා එකතු වෙලා ඒ කූට ලේඛනය ගෙනල්ලා අස්සම් කළා ගැසට් එක ගහපු ඒ ගැසට් එක අවලංගු කරන්න ඕනේ මේ මේ කරලා දෙන්නේ මහා සහගාන අපරාධයක් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ අපේ රටේ බදු කර මිනිස්සුගේ රතු ලුණු ගෙඩිය පරිප්පු කිලෝ එක අරගෙන එකතු වෙච්ච රුපියල් දෙකේ ඒ බදු මුදල් ලක්ක බිහි වෙච්ච මහපාල අරමුදලේ මුදල් ටික අරගෙන මිලියන 500යි ඒ අරමුදලේ මිල අක්කර 25යි අරගෙන ඒ මුදල් වලින් බිහි කරපු විශ්වවිද්‍යාලේ ඒ විශ්වවිද්‍යාලේ ලාභාංශම අරගෙන ආපහු සල්ලි දීලා මේ අය මේක පෞද්ගලික ආයතන ගෙනිහලා දිනවා මම අහන්න කැමතියි දැන් අද සමහරු කියනවා මේක අපි දන්න කාලේ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයි මම අහන්න කැමතියි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
වෙලාව ටිකක් දෙන්න මේක අපි කියන්න 2007 අංක 7ට දරන පළඳ තියෙනවා සමාගම් පනත දෙනවා පැහැදිලිව ශ්‍රී ලංකා කියන නාමය භාවිත කරන්න බෑ පුද්ගලික ආයතනයකට. දැන් එක පැත්තකින් කියනවා මේක පුද්ගලික විශ්වවිද්‍යාලයක් කියලා. අනිත් පැත්තේ බෝඩ් එකක් ගහලා දෙනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියලා. මොකද්ද මේ දෙමිනි පිළිවෙත? මං අහන්න කැමතියි ඔය ඉන්න අවුරුදු 21ක් තිස්සේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා තමයි මේ 3 දෙනා එවකට නිලබලෙන් ආපු ආයතන මණ්ඩලයේ සභාපති. අනිත් අය මොරටු විශ්වවිද්‍යාලයේ එවකට නිලබලෙන් ආපු අධ්‍යක්ෂ මණ්ඩලයේ 3 දෙනා. දැන් නිලබලයෙන් ආපු කට්ටිය තමයි මෙන්න මේ කට්ටිය. දේශීය අන්තර්ජාතික වෙළඳ මත්පැන්සේ ලේකම්, උපකලපති මොරටු විශ්වවිද්‍යාලය, වීදාධිපති මොරටු විශ්වවිද්‍යාලය, සභාපති ආයතන මණ්ඩලය, උපදේශක දේශීය අන්තර්ජාතික වෙළඳ මත්පැන්සේ, අධ්‍යක්ෂක පරිගණක සේවාංශයේ මොරටු විශ්වවිද්‍යාලය, සභාපති අපනයන සංවර්ධන මණ්ඩලය, නියෝජ්‍ය අධ්‍යක්ෂක මහපොළ බාරකර මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපදර කොමිසම සභාවේ සභාපති. දැන් මේ කෙනෙක්වත් නැහැ. හැබැයි පුදුමේ තමයි මේකේ ඉන්න අර මොරටු විශ්වවිද්‍යාලයෙන් අපු 3 දෙනා. ඒ කවුද? ලක්ෂ්මන් රත්නායක, ඊගව ලලිත් දීප්ති කුමාර. ඒකම ශ්‍රී ලංකා ආයතන මණ්ඩලයේ සභාපති. මේ 3 දෙනා ඉන්නවා. මේ 3 දෙනා තමයි සියලුම වැටුප් ලබන්නේ. මේ 3 දෙනා තමයි සියලුම ලාභාංශ බෙදාගන්නේ. එතකොට මේක කොහොමද මේ මෙහෙම කොහොමද වුනේ? මේක තමයි ගැටලුව තියෙන්නේ. මේ පැහැදිලිවම මේ කරේ පැහැදිලිවම මේ මුදල් ටික මේ අපේ රටේ දරුවන්ගේ ආදායම මරගෙන ඒ ලාභාංශම අරගෙන තමයි මේ මේක මිලදී ගත්ත කියලා කියන්නේ. මේක ඉතාමත් නිඳින ක්‍රියාවක්. මුලින්ම රුපියල් මිලියන 373කට 1998 ආයෝජනය කරපු මුදල මේකලෝ ගණනය කරනවා මෙන්න මේ විදිහට. බොහොම අපූරු ගණනය කිරීමක් මේවා.
අවසන් කරනවා තම කතාව.
විනාඩියක් දෙන්න. ආරම්භක අර මුදල රුපියල් 300 මිලියන 373යි පොලිය මිලියන 261යි. එකතු කරාම මිලියන 634යි. ඊට පස්සේ ලාභාංශ දුන්නා කියලා අර මුදලට 140 මිලියන අඩු කරනවා ශිෂ්‍යත්ව දුන්න කියලා තමන්ට අපි මතපරිදි 85.8ක් අඩු කරාම 634න් 225ක් අඩු කළා මිලියන 408ක් ගෙවනවා මේව මේ සහගාන අපරාධය මේ ලාභාංශ අරන් තින්න අපේ රටේ දරුවන්ගේ සල්ලි වලින් එහෙම අරගෙන තමයි මේක අපෞ පුද්ගලික ආයතනයක් කියලා කියන්නේ මේක ගේන්නේ මොකටද කියන්නේ වරප්‍රසාද ලෝලත් යෞවනයන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම හා උසස් අධ්‍යාපන කටයුතු සපුරා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා තමයි මේක ගේන්නේ මේක තමයි වැදගත්කම හැබැයි ඒක ඉස්සෙල්ලා වෙලා නැහැ ඉතින් පැහැදිලිවම කියන්න ඕනේ මේ දැන් මේකේ මේ සමාගමේ වාර්ෂික ගාස්තුව මිලියන පෙරදිවි මිලියන 8ක් කො ලාභාංශ වලින් 20% මේ කිවිසුමින් සභාපතිතුමා මේගොල්ලෝ කියනවා නෑ මිලියන 20යි කියවන්නේ ඉස්සෙල්ලා ලාභාංශ වලින් කොහොම වඩා වැඩි එක ගෙවන්න පුළුවන් ඉතින් මේ වගේ දිගටම කියන්න පුළුවන් ඔබතුමා මට තේරෙනවා ඔබතුමාත් වෙලාවත් එක්ක මමත් උතන ඉන්න නිසා මම දන්න උතන තියෙන ප්‍රශ්නේ හැබැයි කියන්න දේවල් තියෙනවා ගොඩක් පැහැදිලිව මෙතන අපි මං ඉල්ලා සිටින්නේ කරුණාකරලා පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මම දන්නවා මේක අසාර්ථකයි හොරු වල්ලන එක අසාර්ථකයි හොරුන්ට දඬුවම් දෙන එක අසාර්ථකයි ඒක ඇත්ත හැබැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පවතිනවා ඒක බොහොම සාර්ථකව දිවෙනවා හැබැයි ඒක කාටවත් පුද්ගලික දේපලක් හැටියට ගෙන්න ගෙනියන්න දෙන්න බෑ කාටවත් සාක්කුවේ දාලා තමන්ගේ ගෙවල් වලට ගෙනියන්න පුළුවන්කමක් දෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා පක්ෂ වේකප් විපක්ෂ වේදයක් බලන්න දුව මේ පාර්ලිමේන්තු තුල අධිකරු ජනාධිපතිතුමා මේ සිළුමුද නැගතුලා මේ වැරද්ද හදන්න කියන කාරණය මේ අවස්ථාවේ මතක් කරමින් මන් කියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.